2019 වසරේ දෙවෙනි මාසේ 19 වෙනිදා නවම්පුර 15ක පොහෝ දවසේ භාවනා වැඩසටහනයි. අද දවස සිහිපත් කරන විට විශේෂයෙන්ම සිහිපත් කරන්න තියෙන්නේ සාරිපුත්ත හා මොග්ගල්ලාන ඒ චරිතාපදානය. අපේ වින්නතුන් දන්නවා තරුණය දෙන්නෙක් බොහෝ කෙලිලොල්ව ජීවත් වුණා. ඒ තරුණය දෙන්නට මේ ජීවිතයේ අරුත මොකක්ද කියලා හොයන්න හිතුණා. ගමක් ගමක් පාසා පූජක ආරාමයක් ආරාමයක් පාසා ගොහිල්ලා ධර්මයේ සොයන්න මහන්සි වුණා. අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නේ ඒ යන ගමනක. දෙන්න දෙපසට විහිදිලා ගියා. ගිහිල්ලා සොයාගත්ත මේ උපතිස්ස කියන තරුණයාට අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඒ මුණ ගැහුණාම වහන්සේ බුදු මගට ගමන් කරන්න සෝවාන් මාර්ගඵලයේ පිහිටන විදියට අනුශාසනයක් කළා. ඒ අනුශාසනය තමයි යේ ධම්මා හේතුප්පවවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. මේ ගාථාව අසන විටම මේ උපතිස්ස තරුණයා මොන මාර්ගඵලයේද පිහිටන්නේ? සෝහාන් මාර්ගඵලයේ. මේ ගාථාවම නම් උන්වහන්සේ දේශනා කරේ ඇයි අපිට මේ මාර්ගඵලයේ පිහිටන්න බැරි? අපිත් ඒ මාර්ගයේ මාර්ගඵලයේ නොපිහිටියා කියලා කියන්න බෑ නේද? මග මේකමයි කියලා වැටහෙනවා නම්, මේ ඇරෙන්න වෙන මගක් නෑ කියලත් වැටහෙනවා නම්, යථා අවබෝධයෙන් විශ්වාසයෙන් නෙමේ දැකීම් වශයෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කිරීමෙන්මයි මේ නිවන් මඟ පාද ගන්න තියෙන්නේ කියලා දකිනවා නම් ඒ මාර්ගයේ තමයි ඉන්නේ. හොඳට පැහැදිලි කරගත්තා. යේ ධම්මා හේතුප්පවවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බවට පත්වන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් උපදේද? ඒ හේතු ප්‍රත්‍යයන් නිරෝධ කිරීමෙන්ම නිවනක් ලැබෙනවායි කියන කාරණය. යම් යම් හේතුන් නිසා දුක හට ගන්නෝ, ඒ හේතුන් දුරු කිරීමෙන් දුක නැති වෙනවා. සරලයි ගැඹුරුයි. බලන්න ඔබේ හදවත සිත යොමු කළා මේ ධර්ම කරහා. මුළු ජීවිතේම ප්‍රශ්න විසඳ ගන්න තියෙන මැෂිම මේක තමයි. යම් හේතුන් නිසා දුක හටගනින්ද, ඒ හේතුන් දුරු කිරීමෙන් දුකෙහි නිරෝධය. හේතුඵල ධර්මයක් පමණක් නොවේ, හේතුඵල නිරෝධයක් තථාගත බුදුපියාණන් වහන්සේගේ ධම්ම. ඉතින් මේ වචන ටික ඇහුවා. ඇහුවට පස්සේ තමන්ගේ අනිත් යාළුවාවත් සොයාගෙන ගියා. උපතිස්ස කෝලිත කියන මේ යාළුව දෙන්න අනිත් යාළුවත් හොයාගෙන ගිහිල්ලා ඒ යාළුවටත් මේක කිව්වා. කිව්වට පස්සේ එයත් ඒ සෝවාන් මාර්ගඵලයේ පිහිටියා. මේක තමයි මග, මේක තමයි ආයුතු මග කියලා අස්සජි මහරහතන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ අභිමුඛයට ඉදිරියට වැඩම කළා. වැඩම කරන වෙලාවේදී පින්නතුනි බුදු පෙනෙක් සාමාන්‍යයෙන් පෙරගමන් යන්නේ නැහැ. පෙරගමන් යන්නේ කියන්නේ කවුරු හරි පිළිගන්නේ ඉස්සරහට ගිහිල්ලා පිළි අරගෙන එන්නේ නැහැ. පෙරගමන් ගිහිල්ලා පිළිගන්නේ. ඒත් මෙන්න මේ තරුණය දෙන්න ඈතින් එනකොට බුදු කෙනෙක් දකිනවා මේ තමයි මගේ අනාගතේ. ඕ අගසව් දෙනම මේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ දැකලා ඉවරයි. මේ අයගේ මාර්ගඵල, මේ ඇත්තන්ගේ ඥාණය, මේ ඇත්තෝ කරන්නේ කුමක්ද ඔක්කොම දැකලා ඉවරයි. දේවදත්තගෙන් දැක්කා ඒක. මහාන වෙන්න එනකොටම දැක්ක මේ හාදය මහාන වෙලා මට මොකද්ද කරන්න කියලා. ඒ වගේම පින්නතුනේ මේ සරුවත් මුගලන් ඒ දෙනම තමයි මේ එන්නේ කියලා දුටුවා. පෙරගමන් ගිහිල්ලා පිළි අරගෙන උන්වහන්සේ ධර්ම දේශනා කළා. නොබෝ කලකින් ඒ අරිහත්ඵල සමාපත්තියට පත් වෙලා මුළු ලෝකයක් එකලු කරපු මහා බුදුරජාණන් වහන්සේ ඇරුණකොට ඒ ශාසන ධර්මයේ අපිට තිබෙන මහා බලය තමයි, ශක්තිය තමයි, ආශිර්වාදය තමයි මේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලාගේ උත්තරීතර සේවාව, මෙහෙවර, ඒ කරුණාව, ලෝට බෙදා දුන්නු ඒ ශ්‍රේෂ්ඨ ධර්මය. ඒ වගේම ප්‍රථම මහා සංඝ පිරිවර සමාජයට, ලෝකයට, බහුජන හිත පිණිස ලබා දෙන්නු දවස හැටියටත් අද දවස සිහිපත් කරවමින්, ඒ වගේම ඕවාද ප්‍රාතිමෝක්ෂ සංවර සීල දේශනා ආදිය ඒ පවත්වපු දිනේ හැටියටත් සිහිපත් කරමින් බොහෝ වැදගත් සිද්ධාන්ත ගණනාවක් තියෙනවා සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පැමිණීම වගේම ආයු සංස්කාර අතහැරීමත් අද වගේ දිනක සරියුත් හාමුදුරුවන්ගේ සිදු වෙලා තියෙනවා. ඒ සියලු කාරණාවන් සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරීමේ සිද්ධිදාමයන් සිහිපත් කරගෙන අද දවසේ අපි මේ ධර්ම දේශනා සිහිපත් කිරීම සිද්ධ කරනවා. සරියුත් හාමුදුරුවෝ නෙමේ, බුදුරජාණන් වහන්සේ ඒ ආයු සංස්කාර අතහැරීම ආදී කරුණාදී සිහිපත් කරමින් අද නවම්පුර පසළොස්වක පොහෝ දවස අපි සීල භාවනාවේ යෙදෙන්නට කටයුතු කරමු. ඔබේ දුක තිබෙන්නේ ඔබේ චිත්ත සන්තානය තුළයි. ඒ නිසා ඔබේ දුකෙන් නම් ඔබ මිදහස් වෙන්න ඕන. ඔබේ දුක දෙස ඔබ බලන්න මුලින්ම. ඔබේ චේතනාව තමයි ඔබට දුක. ඔබේම සක්කාය දිට්ඨිය තමයි ඔබට දුක. ඔබේම අස්මිමානය තමයි ඔබට දුක කියලා කල්පනා කරන්න. බාහිර සිතට සිතුවිලි වලට නෙමෙයි ඔබ අවධානය යොමු කර යුත්තේ, ගැඹුරු ආධ්‍යාත්මයට. මේ චේතනාව දුරු කරපු අයට පින්නතුනේ මේ ගැඹුරු ආධ්‍යාත්මය තේරෙන්නේ එකම ශූන්‍ය ස්ථානයක් හැටියට, හරිම නිදහස් තැනක් හැටියට. මොකද හේතුව චේතනාව පිරිසුදුයිනේ. චේතනා පිරිසුදුයි කියන එකෙන් අදහස් වෙන්නේ චේතනා නෑ කියන එක. ඉතින් මේ චේතනාව ඉක්ම වූ නැති අයට මේ ගැඹුරු ආධ්‍යාත්මයේ යම් කිසි දෙයක් දැවෙන ආකාරය, සැරිසරන ආකාරය පේනවා. ගැටලුවක් නැතිව ආධ්‍යාත්මයට පිවිස සංසුන්ව ජීවත් වීමේ පැවැත්මේ හැකියාව තියෙන පිරිස ඉන්නවා. ඒ තමයි මේ චේතනාව ඉවත් කරපු පිරිස. චේතනා කර්මයට තාමත් බැඳෙන, අස්මිමානයෙන් තාමත් සිටින අයෙකුට ඒ ගැඹුරු ආධ්‍යාත්මය තුළ මහා විප්ලවයක්, යුද්ධයක්, සංග්‍රහමයක් පේන පටන් ගන්නවා. ඒ සුවදායි ස්වභාවයක් නැති මනස තියෙන පිරිස තේරුම් ගන්න ඕන, තව මගේ ඒ ගැඹුරු ආධ්‍යාත්මය තුළ සංස්කාර පිරීලා තියෙනවා, මේවා අයින් කරගන්න ඕනේ කියලා.
හොඳයි සාදු.
මේ වචන නැති නිවන පින්නතුන්ට කියා දෙන්නට අපි මහන්සි වෙනකොට අපිත් බොහෝම අමහසුතාවයකට පත් වෙනවා. එකක් මේ සම්මුති ප්‍රකෘතිවාදීන්ගෙන් බේරෙන්න ඕන. ඊළඟට පින්නතුනේ ඔය පින්නතුන්ලාගේ තියෙන දෘෂ්ටි ඇවිස්සෙන්නේ නැති වෙන විදියට මේක කියන්න ඕන, දේශනා කරන්න ඕන. ඊට පස්සේ අපිත් හරියට සද්ධර්මය දෙන්න ඕන. දැලිපිහියෙන් කිරි කනවට වැඩි අමාරු වැඩක් තියෙනවා නම් ඒ තමයි සද්ධර්මයේ දේශනා කිරීම. මේ හැම පැත්තක්ම ආරක්ෂා කරගෙන තමයි විකෘතිවාදීන්ගෙන් ප්‍රවෘතිවාදීන්ගෙන් බේරිලා, ආගම්වාදීන්ගෙන් ජාතිවාදීන්ගෙන් බේරිලා අපේ මේ ඉන්න පින්නතුනුත් මෙහෙම හිටියට ඉතින් අර සාන්ත දාන්ත බෝම්බනේ මෙහිකොල්ලොගෙනුත් බොහෝ මාරුවෙන් බේරිලා සද්ධර්මය දේශනා කරනවා කියලා කියන්න පින්නතුනේ මේ ලෝක ප්‍රාතිහාරයක් කියල කියන්නේ ඒකයි. පොඩි පහේ දෙයක් නෙමේ, මහා ප්‍රාතිහාරයක්. සද්ධර්මය කියන්න පින්නතුනේ වචන නැහැ. මේ ලෝකයේ බොරුවක් නිෂ්පාදනය වුණා, නිම වෙලා තියෙනවා. ඒ බොරුවට අදාළ වචන තමයි අපි භාවිතාවට ගන්නෙ. ඒ බොරුව තමයි මේ පාවිච්චියට ගන්නෙ. මොකද බොරුව? සෑම වචනයක්ම බොරුවක්, සත්‍යයක් නෙමෙයි. ඒ බොරුවක් කියන්නේ වචනයකින් ඇත්ත පෙන්වන්න බෑ, වචනයකින් සංකල්පයක් පමණයි පෙන්වන්න පුළුවන්. දෘෂ්ටි මාරු කරගන්න, සංකල්ප මාරු කරගන්න තමයි වචන හදලා තියෙන්නේ. එහෙමද නැද්ද? මෙයාගේ දෘෂ්ටිය අරයට දෙන්න, අරයාගේ දෘෂ්ටිය මෙයාට දෙන්න, මේ පණිවිඩය අරයට දෙන්න, අර පණිවිඩය එහාට ගිනින් දෙන්න, එච්චරයි. ඉස්සර මිනිස්සු පාවිච්චි කරා නොයෙකුත් නොයෙකුත් සංකේත. මල පොතේ අකුර කියලාත් හැදුනේ එහෙම තමයි. යම්කිසි සංකේතයක් කෙනෙක් මලහම සංකේතයක් ගෙනෙලා දෙනවා. එතකොට දන්නවා මේ සංකේතයෙන් කියන්නේ මේකයි, මලගයක් කියන එක. ඒ වගේ ඒක දියුණු වෙලා විවිධ අක්ෂර මාලා හැදිලා මේ දෘෂ්ටිය මාරු කරගන්න ක්‍රමය බොහෝම ප්‍රබල වෙලා තියෙනවා. ඒක හරි, ඒක ඕන, ඒක සම්මත දියුණුවක්. එතෙන්ට ආපු අපි එතනින් එහාට යන වැඩපිළිවෙල තමයි පින්නතුනේ සද්ධර්මානුශාසනාවක තියෙන්නේ. එතනින් එහාට යන වැඩපිළිවෙල කොහොමද අපි මේ වචන අභිභව අතික්‍රමණය කොට යන්නේ? පදපරම භාවයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේක ලේසි නෑ. වචනය සීමාව තුලවත් ඥානනේ පූර්ණත්වයකට පත් කරගන්න බැරි සමාජයකට පුළුවන් ද වචනේ ඉක්මවා යන්න? වචනේ සීමාවෙන් තියෙන තත්වයටවත් ඥානයේ පූර්ණත්වයට පත් නොවන සමාජයකට පුළුවන් ද වචනේ ඉක්මවා යන්න? ඒකයි ප්‍රශ්නේ. මොකද්ද මේ වචනේ ඉක්මවා යනවා කියන්නේ? වචන සීමාවේ විඳීම්, විඳවීම්, සංඥා කිරීම්, විඥානගත කිරීම් කියන මෙන්න මේ ස්වභාවයන් වලින් ඊට වඩා උසස් වීම. වචන වලින් ඔබ කම්පණය වෙන ස්වභාවයෙන් ඈතට යෑම, නම කිව්වහම, නමට ගැරහුවහම කම්පණය වෙන ස්වභාවයෙන් එහාට යෑම. සම්මත වචන සංඥා සමුදායක බැඳිලා ඒ පහළ මට්ටමේ පැවැත්මක් තියෙන විට තමයි පින්නතුනේ හැමදේම තදින් දැනෙන්නේ. මගේ ශරීරය කියලා හිතාගෙන හිටියොත් ඒ ශරීරේ කවුරු හරි හැකුණොත් හරි තදට දැනෙනවා. මගේ නමයි කියලා හිතාගෙන හිටියොත් ඒ නමට කවුරු හරි ගරහනකොට ඒ නමට හරියට ගරහනකොට හරියට දැනෙන වේදනාව. මගේ ආගමේ, මගේ දෘෂ්ටිය, මගේ ජාතිය, මගේ කුලේ පරම්පරාව කියලා හරි හිතාගෙන හිටියාම ඒකට ගරහවොත් ඒකට දැනෙනවා. මොකද හේතුව අපි ඒ පහළ මායිමේ ජීවත් වීම නිසා. ඉහළ වාසයක්, අදි වාසයක් ඇති කර ගැනීම සඳහා අපි මහන්සි වෙන්න ඕන. හේතු ප්‍රත්‍යයන් වශයෙන් බලන විට පටිච්ච සමුප්පාදයෙන් අපිට මේ පේනවා. මේ ඉන්ද්‍රියන්ට බැසගත් කල්හි මේ ප්‍රත්‍ය සමූහය හැදෙන විදිය. ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වූ කල මේ ප්‍රත්‍ය සමූහෙන් මිදෙන නිදහස් වන විදිය තමන්ටම බලා ගන්න පුළුවන්. මොනම ආකාරයකටවත් අයිතියක් නැති ලෝකයක් තුළ අයිතියක් පනවාගෙන කටයුතු කරන පිරිසක් නොවේද අප? අයිතියක් නැති ලෝකේ අයිතියක් පනවාගෙන කටයුතු කරන පිරිස නොවේද? ඒ විද්‍යාවට ඔබ පැමිණිය යුතුයි. ඒ සත්‍යයට ඔබ පැමිණිය යුතුයි. ඇස අනිත්‍යයි කියන්නේ ඒකට පින්නතුනේ. ඇස අනිත්‍යයි. කාගේද ඇස අනිත්‍ය වෙන්නේ? ඇස අනිත්‍යව පවතින්නේ ආර්ය ශ්‍රාවකයාගේ. කන අනිත්‍යයි. පෘතජ්ජනයෙකුට කන අනිත්‍යයි කිය කියා ඉන්න පුළුවන්. නමුත් අනිත්‍ය වෙන්නේ නෑ. ඒ අනිත්‍ය කරගෙන ඉන්නේ ඒක. කන අනිත්‍ය වෙන්නේ ආර්ය ශ්‍රාවකයාටයි. නාසය අනිත්‍යයි. පුතජ්ජනයාට ඕක වචනයක් විතරයි. නාසය අනිත්‍යයි කිය කියා ඉන්නවා. නමුත් ආර්ය ශ්‍රාවකයා නාසය අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන අවසන් කිය කියා ඉන්න දෙයක් නැහැ. ඇයි අනිත්‍යයි කියන්නේ? අයිතියක් නැහැ. ඇසේ අයිතියක් නැහැ. කනේ අයිතියක් නැහැ. නාසයේ අයිතියක් නැහැ. දිවේ අයිතියක් නැහැ. ශරීරේ අයිතියක් නැහැ. මනේ අයිතියක් නැහැ. දැන් මගේ ප්‍රශ්න වෙයිද? නැහැ නේද? මගේ ප්‍රශ්න හැදෙන්නේ නැහැ. එතකොට කාටවත් කියන්න ඕනේ නැහැ නේද? මගේ දැහැට පෙන්වන්න බෑ කියලා. මට මතක් වෙනවටත් කැමති නැහැ කියලා කියන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ සදහායතන අනිත්‍ය කොට දැකලා ඉවරයි. ඒ කියන්නේ අයිතියක් නැති බව දැකලා ඉවරයි. සිත අයිති කියලා හිතන ඉතින් හිතේ හට ගන්න සැප වේදනාව ඕ මට අයිති සැප කියලා විඳිනවා. ඉතින් විඳලා අනිත් පැත්තට හැරෙනකොටම දුක එනවා. දැන් අර පුරුද්ද නම් ඒ ක්‍රමයේ වේදේ නම් ගලාගෙන යන්නේ ඊට පස්සේ දුක මගේ නෙමෙයි කියලා විඳින්න පුළුවන්ද? බෑනේ. සැප විඳනන් ඒ දෘශ්‍ය මායාවෙන්ම තමයි දුකක් තාවේ. ඒ නිසා යාට මගේ දුක කියලා දුකත් විඳ ගන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ ආර්ය ශ්‍රාවකයා සහ පෘථග්ජනයා අතර වෙනස තේරෙනවා නේද පින්නතුන්? ඇස මගේ. දැන් මේ දන්න පාලි වලින් කිව්වට මේක තේරෙන්නේ නැහැ, ෆීල් වෙන්නේ නැහැ. මම මේ තේරෙන විදියට කියන්නේ වෙනතුනේ ඈ. ඇහැ මගේ අයිතියයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නෝ. ඇස මගේ අයිතිය ඕ නොවේයි, මම නොවේයි, මගේ දේකුත් නොවේයි කියලා අනිත්‍යතාවයෙන් දකිනෝ. ඒ කියන්නේ මම කියලා දැක්කොත් නිත්‍ය, මගේ කියලා දැක්කොත් නিত্য. අනිත්‍ය නিত্য හොයාගන්න බැරි අයට මේ කියලා දෙන්නයි හදන්නේ. මම කියලා දකිනවා නම් එතන තියෙන්නේ මොකද්ද? නিত্য. මගේ කියලා දකිනවා නම් එතන තියෙන්නේ නিত্য. මම ඔව් නොවේ, මගේ නොවේ නම් අන්න එතන අනිත්‍ය. අනිත්‍ය. ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ හයට මොක දාගන්න? කනත් මේ මගේ කන කියලා හිතනවා නම් මගේ මගේ ශබ්දය කියලා හිතනවා නම් ඒක තමයි නিত্য. මේ කන මගේ නෙමෙයි, ශබ්දය මගේ නෙමෙයි, එයින් හට ගන්නා වූ සෝත විඥාණය මම මගේ නෙමෙයි කියලා ගන්නව නම් අන්න එතන තමයි අනිත්‍ය. නාසය මමයි, නාසයට ආග්‍රහණය වෙන දේවල් මගේ කියලා ගන්නව නම් ඒක නිත්‍ය. නාසේ මම නොවේ, ආග්‍රහණය වෙන දේ මගේ නොවේ කියලා ගන්න තැන අනිත්‍ය. දිව මමයි, රස මගේ කියලා ගන්න තැන තමයි නিত্য. දැන් ඔබට පත් වෙන්න අවශ්‍ය කරන්නේ අනිත්‍යට. දිව මම නොවේ, දිවට හසු වෙන දේවල් මගේ නොවේ කියලා ගන්න තැන තමයි, පිහිටපු තැන තමයි අනිත්‍ය. ශරීරයේ මමයි කියලා ගන්නකොට ඒ ශරීරයෙන් කරන කියන කාර්යයන් සියල්ලක්ම මගේ වැඩ, මගේ ක්‍රියා බවට පත් වෙනවා. එහෙමනම් එතන නිත්‍ය හැදෙනවා. මේ ශරීරයේ මම නොවේ, මේ ක්‍රියාව මම මගේ නොවේ කියන තැනට ආවහම අනිත්‍ය පිහිටනවා. ඒ නිසා පින්නතුනේ බුදුවරු ඇවිදින්නේ නැහැ, වැඩ ඉන්නේ නැහැ, සැතපෙන්නේ නැහැ, දානි වළඳන්නේ නැහැ. තේරුණාද? බුදුවරු වඩින්නේ නැහැ, ගමන් කරන්නේ නැහැ. බුදුවරු වැඩ ඉන්නේ, වාඩි වෙලා ඉන්නේ නැහැ. බුදුවරු සැතපෙන්නේ නැහැ. බුදුවරු දානි වළඳන්නේ නැහැ. බුදුවරු මේක හරි ගැඹුරු ධර්මයක් පින්නතුනේ. අපිට විතරක් මේක හාමුදුරන්ගේ පාර්ශවයෙන් විතරක් තේරුම් කරලා දෙන්න බෑ. ඔබේ පාර්ශවයෙන් මහා පුදුම කැපවීමක් තියෙන්න ඕන, විදර්ශනාවක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන, ශ්‍රද්ධාවක් තියෙන්න ඕන පින්නතුනි, හොඳ සිහියක් තියෙන්න ඕන. ඉතින් හාමුදුරුවන්ට උමනාවට නිවන් දකින්න හදන පිරිසට කවදාවත් නිවන් දකින්න බෑ. තමන්ගේ ජීවිතයේ ගැලවීම තමන්ම හදාගන්න ඕනේ කියලා උත්සාහ කරන කෙනෙක් තමයි පින්නතුනි අප්‍රමාණ කැපවීමෙන් මේවා දකින්නේ. අපි ධර්මයේ හොයාගෙන යන්නේ අපේ ගුරුවරුන්ට කුටි අමතලා දීලා, වැසිකිලි ගැසිකිලි සෝදලා දීලා, දවසට තුන් වතාවක් මල් පූජා කළා, උන්වහන්සේලගේ පඩික්කම් පිරිසුදු කළා, එහෙම බොහොම උනන්දුවෙන් ගිහිල්ලා වැඳ නමස්කාර කරලා දවසින් දවස ධර්ම කර්ම කරුණ හරි ඉගෙන ගන්න. ඒකට දැන් ඉන්න උදවිය. ඕන් අපි ආව පුළුවන් නම් නිවන් දක්කපංකෝ. ඒ මදිවට බලාගෙනත් ඉන්නවා දැන් දක්වයිද දැන් දක්වයිද කියලා. මේක මහා ඉසිවරුන්ගේ මහා පඬිවරුන්ගේ දහමක්. මේ ගෙවල් දොරවල් වල වැඩ කරගෙන රස්සාවක් කරගෙන කාල බීලා ඇඳලා පැලඳලා ඉන්න මේ අපේ පින්නතුන්ට ලැබීම ගැන පින්නතුනි සන්තෝෂයටපත් වෙන්න ඕන. අනේ අපිටත් මේ වගේ දුර්ලභ ධර්මයක් අහන්ඩ දකින්න ලැබුණා නේද කියලා. හොඳ අවධානයෙන් අහගෙන හිටියොත් පින්නතුනි එක වචනයක වුණත් ඒකේ පුදුමාකාර වටිනාකමක් ඔබට ලබා ගන්න පුළුවන්. සිතගත හරියටම යොදවල ධර්මයේ කෙරෙහි කටයුතු කරනවා නම් ඥානය ගැඹුරු අරුත් තියෙන දේවල් දෙසන්න පුළුවන්. ඒ ගැඹුරු අරුත් තේරුම් ගන්න මට්ටමට දියුණු නුවණක් පැහැදීමක් ශ්‍රද්ධාවක් තියෙන මිනිස්සෙකුට ඒක තේරුම් ගත්තේ නැති කෙනෙකුට කියන්න බෑනේ. තේරුම් ගත්තේ නැති කෙනෙකුට කියන්න බෑ. නුවණ මද ප්‍රදේශවලට ගිහිල්ලා මේ සද්ධර්මය කියන්න බෑ. බොහොම ගැඹුරු නුවණක් තියෙන පිරිස තමයි තියෙන. නුවණ මද කෙනෙකුට ටක් ගාලා වැටෙන්නේ කොයි විදිහට තේරෙන්නේ? මේ විකෘතියක් කරන්න හදන මේ විකෘතියක් කරන්න කියලා එයාට වැටෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ධර්මයට ධර්මය කියන උත්මයන්ට ගරහන්නට පෙළඹෙනවා පිනතුනේ. ඒකට හේතුව අර ගැඹුරු අරු වටහා ගැනීමට තියෙන නොහැකි කම නිසා. ඒත් තමන්ගේ හිත දිහා බලාගෙන නිවන් දකින්න එන කෙනා එයාගේ හිත දිහා බලාගෙන එක ධර්ම කරුණක් හරි මට ගැළපෙන එකක් ආවොත් මේ මං ඒකෙන් සැනසීමටපත් වෙනවා කියන මහන්සිය ඉන්නවා. ඒ තමන්ගේ පාරිශුද්ධත්වයේ පිළිබඳව අවබෝධයක් නැතුව යමෙක් ඇවිල්ලා හිටියොත් එහෙම එයා බලන්නේ හාමුදුරුවෝ දිහා. හාමුදුරුවෝ වඩින්නේ කොහොමද? වැඩ කරන්නේ කොහොමද? දේශනා කරන්නේ කොහොමද? වටවිට බලනවද? සංවරව ඉන්නවද? මොනෝද කරන්නේ? හාමුදුරු ලයිව් දෙනවද නේද? මොනෝද කරන්නේ කිය බල බලා ඉන්නවා. එතකොට මේ මාර්ගඵලලාභීන් එහෙම ලයිව් දෙනවද? රහතන් වහන්සේලා ලයිව් දෙනවද කියලා හරි හරි ප්‍රශ්න තියෙනවා ඉතින් ඇත්තන්ට. ඒ කැමරාවල් හදා රෝමේ කර කර මේම කියනවද කියලා. සතුටු වෙන්න ඕනේ එක වැඩක් නෙමෙයි වැඩ 10ක් විතර හඳුරු කරන එක ගැන. නේද? හැමදේම රැකගන්න. දැන් මෙතන මෙතන රෙකෝඩින් දෙකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා, ලයිව් තියෙනවා. අතනත් එකක් තියෙනවා. මේ හතරක පහක වැඩ තනියම කරගෙන ඔය ඇත්තන්ට බණක් කියනවා. සාමාන්‍යයෙන් හොඳ කැමරා ගෲප් එකක් වෙනම ගේන්න ඕන වැඩක් ඒක. තේරෙනා නේද? මේ හතර පහ දෙනෙක් කරන්න ඕන වැඩ ටික. සයින්ස් බණක් කියමින් ඒ ටිකක් කරනවා. ඒ කුසලතාවය හැමෝටම නැහැ කියලා සන්තෝෂ වෙන්න ඕන. ඒ නිසා ඒක හරි අමුතු දෙයක් නෙමෙයි. සද්ධර්මයේ කියන එක මම මේ මවල කියන්න ඕන දෙයක්වත්, මතක තියාගෙන කියන්න ඕන දෙයක්වත්, පාඩම් කරලා කියන්න ඕන දෙයක්වත් නෙමෙයි. අර ඉතිහාසගත දෙයක් මොනව හරි කියනකොට ඉතින් මන් දන්නේ ඒක උණයි කියලා දෙනවා. මං ඉතින් මේ වෙලා තියෙනවයි කියලා, මේ පොතේ තියෙනවයි කියලා කියනවා. ඒක උනාද නැද්ද දන්නේ? මේ දවසේ උනාද, මීට වඩා වෙනස් දවසක උනාද කියන්නේ මන් දන්නේ නැහැ. මම පොතේ තියෙන එක කියනවා. ඒ ඓතිහාසිකත සිද්ධියක් කියද්දි එහෙම තමයි. ඒක මට මේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑනේ, ඓතිහාසිකත සිද්ධිය. හිතගෙන මේ ඉන්ද්‍රියන් ගැන ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්න පුළුවන්. මොකද හේතුව ඉන්ද්‍රියන් ඈත තියෙන එකක් නෙමෙයි, අපි ළඟ තියෙන දෙයක්, අපි විඳින දෙයක්. ඒ නිසා අපිට මේ ඉන්ද්‍රියන් ගැන කතා කරද්දී එහෙම හරි අමාරුවෙන් කතා කරන්න ඕනේ නැහැ. ඒක හරි ලේසියි කතා කරන්න. පොඩ්ඩක් ඉතින් බය දෙන්නේ අපේ මිනිසුන්ට මේ ළඟ තියෙන ඉන්ද්‍රියන් ගැන කිව්වත් ඉන්ද්‍රියන් දිහා බලන්නේ මේ යක්කු බලන්නේ පොත දිහා. ඉතින් ඉස්සල්ල කියන්න තියෙන්නේ මොන ආගමේ හිටියත් ඉස්සල්ල බලන්න ඔබ පාවිච්චි කරන මේ ඉන්ද්‍රියන් හය දිහා, ඇස කන නාසය දිව ශරීරය තියෙනවද නැද්ද කියලා ඉස්සල්ල බලන්න. ෂුවර් නෑනේ නැත්තම් ඒක තියෙනවද කියලා. තමන් ඇසිපිල්ලන් එලන මිනිස්සෙක්ද කියලා බලන්න. ඇසිපිල්ලන් ගන්න මිනිස්සෙක්ද? සිහිය නැත්තම් ඒක තේරෙන්නේ නැත්නම් ඇත්තනේ ඇසිපිල්ලන් ගන්නව නේද කියලා දැන් තමයි තේරෙන්නේ. හුස්ම ගන්න මිනිස්සෙක්ද තමන්? ඇත්තනේ නෑ, හුස්මත් ගන්නවනේ. සිහිය නැති වෙච්ච තැන ඇසිපිල්ලන් ගන්නවා කියලා තේරෙන්නේ නැත්නම් හුස්ම ගන්නවා කියලා තේරෙන්නේ නැහැ. සිතට සිතුවිලි පහළ වෙනවා කියලා තේරෙන්නේ නෑ. ආධ්‍යාත්මයක් තියෙනවා කියලාවත් තේරෙන්නේ නෑ පින්නතුනේ. ඉතින් වෙන වෙන භාවනාවල් වලට ගිහිල්ලා පූර්ණේ වෙලා මෙහාට එනවට මම බොහොම කැමතියි. ඒ ඇත්තෝ ආධ්‍යාත්මයේ දිහා බලන්න හරි පුරුදු වෙලා තියෙනවා. අවබෝධ කළත් නොකළත් බලන්න හරි පුරුදු වෙලා තියෙන ඒ නිසා ලේසි අපිට කියලා දෙන්න. මමත් තරුණ කාලේ පින්නතුනේ ඒ පලාති පොඩි භාවනා මධ්‍යස්ථානයක් තිබුණා. මම ඒ තැනට ගිහිල්ලා තමන්ගේ ආධ්‍යාත්මයේ දිහා බලාගෙන ඉන්න පුරුදු වුණා. එහෙම නැත්නම් මේ ආනාපානසති භාගයේ භාවනාවක් කරන්න පුරුදු වුණා. එහෙම පුරුදු වෙච්ච නිසා තමයි මම දැනගත්තේ මේක ආධ්‍යාත්මයක් තියෙනවා. හිතක් කියලා එකක් තියෙනවා. මේක දමනය කරන්න හදන්න තේරුම් ගන්න උවමනා කරන ධමයක් කියලා තේරුම් ගත්තේ ඒ විදිහට. ඒකවත් තේරෙන්නේ නැති කෙනෙකුට සද්ධර්මයක් තේරෙයිද? දැන් ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන අපිට ඉන්ද්‍රියන් හයක් තියෙනවා කියලා. මන කියන එක අහුවෙන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. නමුත් ඒකත් ඉන්ද්‍රියක්. එහෙම නේද? දැන් ඇහැ තියෙන තැන අහුවෙනවා, කන තියෙන තැනත් හොඳට දන්නවා, නාසය තියෙන තැනත් දන්නවා, දිව ශරීරයක් දන්නවා, කොහෙද මන කියන ඉන්ද්‍රිය තියෙන්නේ? ඒක පවතින්නේ ඇසත් මුල් වෙලා, කනත් මුල් වෙලා, දිවත් මුල් වෙලා, නාසයත් මුල් වෙලා, ශරීරෙත් මුල් වෙලා තමයි ඔන්න මන කියන ඉන්ද්‍රිය හැදෙන්නේ. එතකොට ඒක වෙනම ඉන්ද්‍රියක් බවට පත් කරේ. පින්නතුනේ සාමාන්‍ය එකම පාර වුණත් ඒ පාර බෙදෙන්න පටන් ගත්තාම ඒ බෙදෙන තැනට අපි කියනවා මනසන්ධියක් කියලා. ඒ වගේම පින්නතුනේ අපිට තියෙනවා මන කියන තැන පස්මන් හන්දිය තියෙනවා. පස්මන් හන්දිය තියෙනවා. මේ පස්මන් හන්දිය හරි ප්‍රබලයි. මේ පස්වන් හන්දිය හරහා තමයි හැම කෙනෙක්ම වාහනේ හරවගෙන යන්න ඕන මාරු වෙලා යන්න ඕන මෙතන ලොකු ආරක්ෂක වැටක්. ආර්ය ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය තමයි පින්නතුනි අවශ්‍යතා කියන ඒව නැහැ. අචංච හාමුදුරුවෝ කියපු වචනයක් මට මතක් වෙනවා. අවශ්‍යතාවන්ට අවසානයක් නැත. අවශ්‍යතාවන්ගේ නිදහස් වීමෙහි අවසානයක් ඇත. දැන් අපි මේ පින්නතුන් උත්සාහ කරන්නේ අවශ්‍යතාවන්ගෙන් නිදහස් වෙන්න. භෞතික නෙමේ ආධ්‍යාත්මිකව ඔබ තෙරපෙන හැම මොහොතකම බලන්න ඒ තෙරපීම පවතින්නේ අවශ්‍යතාවයක් පදනම් කරගෙන. හරම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මාර්ගඵල ඉක්මනින් දකින්න ඕන, එහෙම නැත්තම් නොදක ඉන්න ඕන, එක්ක ඔහොම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන කියලා මුකාක් හරි අවශ්‍යතාවයක් තියෙනවා. අවශ්‍යතාවය තමයි ඔබ තෙරපන්නේ. එතකොට අවශ්‍යතාවයෙන් තොරව සිටියොත්, අවශ්‍යතාවයෙන් තොරව සිටියොත් ඔබ එක මොහොතක් පිහිටා සිටියොත් එහෙම ඒ මොහොතේම ඔබ නිවන් දකිනවා. අවශ්‍යතාවන්ගෙන් තොරව සිටින එක ලේසි කියලා හිතනවා නම් පුළුවන් නම් ඉඳලා බලන්න ලේසිද කියලා. හොඳයි මේ මොහොතේ ඉන්නකො, විනාඩි 10ක් ඉන්නකො අවශ්‍යතාවන්ගෙන් තොරව. ඒ කියන්නේ රහත් වෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. බුදු වෙන්නවත් අවශ්‍යතාවයක් නැහැ. වෙන කාර්යයකට අවශ්‍යතාවයකුත් නැහැ. අවශ්‍යතා සියල්ලගෙන්ම නිදහස්ව මොහොතක් ඉන්න බල. විනාඩි 10ක් ඉන්න අවශ්‍යතාවන්ගෙන් තොරව. මනස පාලනය කිරීමටත් තියෙන අවශ්‍යතාවය. ඒකත් අර සමහර ළමයි ආරක්ෂා කරනවා වගේ. ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැහැ මේ යකා කොහේ යයිද කියලා බයට. ඒ වගේ මේ මනසටත් සමහර විටක අපි වැටකොටු දාගෙන ඉන්නේ. මේ මනස අතහැරියොත් මමෙක් නැති වෙයි කියන බයට. මමෙක් නැති වුණාම මෙතන හරිම ශාන්තයි. දැන් ඔබ වාසය කරන්නේ අවශ්‍යතාවන්ගෙන් තොරවද? පරීක්ෂා කරලා බලන්න. එක පැය භාගයක් විනාඩි 10ක් 15ක්වත් බලමු. අවශ්‍යතාවන්ගෙන් තොරවද ඔබ වාසය කරන්නේ? පස්සේ අපිට අවශ්‍යතා හදාගන්න පුළුවන්. දැනට අපි අවශ්‍යතාවන්ගෙන් තොරව වාසය කරමු බලන්න. මොනම අවශ්‍යතාවක්වත් තියාගන්න බෑ. ඒක අසුන් නොලින් හැම දෙනා පොඩ්ඩක් නැගිටලා ඉරියව්ව වෙනස් කරගන්න බලන්න. අධිෂ්ඨානයක් ඇති කරගන්න. මාළඟ යම් සැඟවුණු කෙලෙස් ධර්මයක් තිබෙනවා නම්, යම් සසරට බැඳීමක් තියෙනවා නම්, ඒ බැඳීම දකින්නට, ඒ බැඳීමෙන් නිදහස් වන්නට ශක්තිය, ධෛර්යය, අනුශාසනා ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්න. සමහර අය තමන්ගේ සිත්වල තියෙන ඒ බැඳීම් දකින්නේ, දුක දකින්නේ. දකින් නැති කෙනෙක් ඒකාන්ත වශයෙන් මිදීමක් ගැන හිතන්නේ. මිදීමක් ගැන හිතන්නේ නැති කෙනෙක් මිදීමකට, නිරෝධයකට පත් වෙන්නේ නැහැ කෙනතුනේ. ඒ නිසා දුක දකින්න ඕන. දුකින් මිදීම ගැන තමන්ට අවබෝධයක් ඇති වෙන්න ඕන. එවිටයි අපිට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න හැකියාව ලැබෙන්නේ. හොඳින් දීර්ඝ හුස්මක් ඉහළට ගන්න. පහළට හෙලන්න. නැවතත් දීර්ඝ හුස්මක් ඉහළට ගන්න. මේ කෙලෙස් දමණයට පින්නතුනේ මානසික වශයෙන් පමණක් නෙමේ, අපිට කායික වශයෙන්ද නිරෝගීකමක් අවශ්‍ය කරනවා. මොළෙහි ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය කරනවා. මේ මිනිස් මොළයේ තියෙන ප්‍රතිහාරයට, බලයට තමයි පින්නතුනේ සාංසාරික මේ දුක නිමා කිරීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා මේ මොළයේ ක්‍රියාකාරීත්වයත් බෙහෙවින්ම උපකාරකයි නිවන් දැකීම සඳහා. ඒකයි තිරිසන් සතුන්ට නිවන් දකින්න බැරි. වෙනත් ආත්ම භාවයන් වලට නිවන් දකින්න බැරි. ඒකයි මේ මිනිස් මොළයේ තියෙන සුවිශේෂී වටිනාකම තමයි අපි ප්‍රයෝජනයට ගන්නෙ. හොඳයි, සම්සංග වාණි වෙන්න. දුරු කළ යුතු චිත්ත සංඛාරයක් ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ සොයා ගන්න එකක්. උන්න ලැබෙන අවස්ථාව දුරු කළ යුතු එක චිත්ත සංඛාරයක්. මම මෙන්න මේක දුරු කරන්න ඕන කියලා සොයා ගන්න තමන්ගේ ආධ්‍යාත්මය තුළින්. එහෙම නැත්නම් තව තේරෙන විදියට කියන්නම්, යම්කිසි මානසික ස්වභාවයක්, මෙන්න මේ මානසික ස්වභාවය මම දුරු කළ යුතුයි. මෙන්න මේ දෘෂ්ටියෙන් මම පෙළෙනවා, දැවෙනවා, මේ දෘෂ්ටිය මම දුරු කළ යුතුයි කියලා එකක් මුල් කරගන්න. මුල් කරගෙන එයට හොඳට අවධානය යොමු කරන්න. ඒ චිත්ත සංඛාරයේ කවර හේතුන් පදනම් කරගෙන තිබෙන්නක්ද යන්න පිළිබඳව හොඳට හේතු ප්‍රත්‍ය බලන්න. ඒ සිත මුල් කරගෙන අනිත්‍ය කියන යථාබෝධයෙන් යුක්තව අවදිව ඒ චිත්ත සංඛාරයේ දෙස සිත යොමුකොට අනිත්‍ය මෙනෙහි කරන්න, අනිත්‍ය වඩන්න. අනිත්‍ය වූ තැනක නේද මේ චිත්ත සංඛාරය අවිද්‍යාවෙන් හටගත්තේ. අවිච්ඡාපච්චය සංඛාරා නිසා නේද මේ චිත්ත සංඛාරය හටගත්තේ. විද්‍යාවෙන් නම් චිත්ත සංඛාර හටගන්නේ නැත. නිත්‍ය වූ තැන අනිත්‍ය බවට පත් කරගන්න ඕන. අවිද්‍යාවෙන් හටගන්න පටිච්ච සමුප්පාදය නිත්‍ය බවට පත් වෙනවා. අවිද්‍යා අශේෂ විරාග නිරෝධයෙන් හටගන්නා වූ පටිච්ච සමුප්පාදය අනිත්‍ය බවට පත් වෙනවා. එහෙමනම් මේ අවිද්‍යාව ශේෂයක්වත් නොමැති තැනින් හටගන්නා වූ අනිත්‍ය පුරුදු කරන්න. අනිත්‍යයට පිවිසි කෙනෙකුට මේ ලෝකෙ ගැටෙන්න කිසිම කාරණයක් නැහැ. ඇලෙන්න කිසිම කාරණයක් නැහැ. මේ සබහාදහමක් තුල හටගත් දේවල් අවුරුදු 100ක් ඇතුළත මේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා දකිනවා. ඒ තුල කවර මමෙක් සාදා ගන්නද, කවරක් නම් මගේ යැයි ග්‍රහණය කරන්නටද. රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංඛාරය අනිත්‍යයි. විඥානය අනිත්‍යයි. ඇස අනිත්‍යයි. චක්කු විඥානය අනිත්‍යයි. කන අනිත්‍යයි. සෝත විඥානය අනිත්‍යයි. නාසය අනිත්‍යයි. ඝාන විඥානය අනිත්‍යයි. දිව අනිත්‍යයි. ජීවහා විඥානය අනිත්‍යයි. ශරීරය අනිත්‍යයි. ශරීරයෙන් හටගන්නා වූ විඥානය අනිත්‍යයි. සිත අනිත්‍යයි. එයින් හටගන්නා වූ චේතනා අනිත්‍යයි. වචනය අනිත්‍යයි. රූපය අනිත්‍යයි. ගන්ධය අනිත්‍යයි. රසය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. වචනය අනිත්‍යයි. වචනය අනිත්‍යයි. සිතුවිලි අනිත්‍යයි. කාලය අනිත්‍යයි. තව අනිත්‍ය කිරීමට යමක් ඇද්ද කියලා බලලා තිබුණොත් එයත් අනිත්‍ය කරන්න. ස්ත්‍රිය අනිත්‍යයි. පුරුෂය අනිත්‍යයි. ධර්මය අනිත්‍යයි. නාමය අනිත්‍යයි. නිවාස අනිත්‍යයි. යාන වාහන අනිත්‍යයි. ස්වාමි භාර්යාවරු අනිත්‍යයි. ස්වාමි පුරුෂවරු අනිත්‍යයි. දරුවන් අනිත්‍යයි. මුණුකුරු මිනිපිරියෝ අනිත්‍යයි. මහ පොළොව අනිත්‍යයි. ඉරහඳ අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි. වචනය අනිත්‍යයි. වචනය අනිත්‍යයි. වචනය අනිත්‍යයි. මේ අනිත්‍යයි කියන වචනය අනිත්‍යයි. අනිත්‍යයි යනුවෙන් ප්‍රකාශ කරන සිතද අනිත්‍යයි. අනිත්‍ය වචනය ද අනිත්‍යයි. අනිත්‍ය වචනය ද අනිත්‍යයි. අනිත්‍ය තුල පැවැත්වීමට දහමක් නැත. හැසිරවීමට දහමක් නැත. අනිත්‍ය කියා ගෙන යෑමට දෙයක් නැත. අනිත්‍ය සෙවණැල්ල සීම බර නැත. අනිත්‍ය යම් තැනක පිහිටා ඇති දෙයක් නොවේ. අනිත්‍ය යනු වචනයක් නොවේ. නියම නොකිරීම, අල්ලා නොගැනීම, ග්‍රහණය නොකිරීම, කාලයට හසු නොවීම, සංස්කාර ධර්ම කිසිත් නොබැදී පැවතීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය දරන්නෙක් නැත. අනිත්‍ය පුරුදු කරන්නෙක් නැත. එයයි අනිත්‍ය ධර්මයේ පිහිටි තැනැත්තාගේ ස්වභාවය. නැත්නම් වැරදිලා හෝ අනිත්‍ය නිත්‍ය බවට පත්වුණු එතන දෘෂ්ටියක් හැදෙනවා. අනිත්‍යවත් නිත්‍ය බවට පත් කර නොගෙන වාසය කරන්න අනිත්‍ය නිත්‍ය බවට පත් කර නොගෙන වාසය කරන්න හේ කියන්නේ සියලු ලෝකයන් හේ නොඇලී වාසය කිරීම. මේ කාරණේ හරියට තේරුම් ගන්න, තේරුම් අරගෙන හරියට පිහිටන්න ධර්මෙහි. සියල්ල අතහරින්න. අතහරින්නට කෙනෙක්වත් තබා නොගන්න. අතහැරීමත් අතහරින මට්ටමටම ඔබේ අතහැරීම දියුණු කරන්න. අතහැරීමත් අතහරින මට්ටමටම ඔබේ අතහැරීම දියුණු කරන්න. සුභ දේද අසුභ දේද තමාගේ දේද තමාද යන මේ සියල්ල අතහැර දමන්න. ඇයි අපි අතහැර දමන්නේ? අපිට අයිති නොවන බැවින්, අපි කැමති පරිදි නොපවතින බැවින්, අල්ලාගෙන සිටීමෙන් දුකටම හේතුවන බැවින් අතහැර දමනවා. අල්ලා ගැනීම තුලයි ද්වේෂය උපදින්නේ, අල්ලා ගැනීම තුලයි ලෝභය මෝහය උපදින්නේ කියන තේරුම් අරගෙන සියල්ල අතහැර දමනවා. නිවන් පිණිස ඔබේ මතකයන් හැටියට, සංකල්ප හැටියටයි අල්ලා ගැනීම පවතින්නේ. සංකල්පමය ඔබ අත්හැරිය යුත්තේ, දෘෂ්ටිමය ඔබ අත්හැරිය යුත්තේ. වෙන කවරක්වත් අත්හරින්නට නෑ. අත්හරින්නට තිබෙන්නේ මිනිස්සුන්ට දෘෂ්ටි පමණයි, සංකල්ප පමණයි. අල්ලා ගැනීමක් යන සංකල්පයක්, දෘෂ්ටියක් පමණයි. ගැටීමක් යන සංකල්පයක්, දෘෂ්ටියක් පමණයි. පිනතුනි සංවරය තුල තියෙනවා ස්වභාවික ඉන්ද්‍රිය සංවරය කියලා සංවරයක්. තව එකක් තියෙනවා පුජ්ජල සංවරය කියලා එකක්. දැන් ඔබ ළඟ තියෙන්නේ මේ ස්වභාවික ඉන්ද්‍රිය සංවරයද එහෙම නැත්නම් පුජ්ජල සංවරයද? එපමණ පුජ්ජල සංවරය කියන එකේ තේරුම මම වෙමි. කවුද සංවර? කියා දුන්නු විදියට. පුජ්ජල සංවරය කියලා කියන්නේ සීලබ්බත පරාමාසය. ඒක මම මගේ කියන දෘෂ්ටිය එතන තියෙන නිසා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ එතන පුජ්ජලෙක් නැහැ, ඉඳුරන් සංවර වෙලා තියෙන්නේ. එතන සත්ව පුජ්ජල ආත්ම ස්වභාවය නැහැ. ඒ නිසා එතන සහනශීලී, එතන ගැටීම නැහැ. ඊළඟට අපි මේ සංවර අසංවර කියලා දේවල් සමාජයේ විසින් දාගෙන තියෙනවා. ඒව නෙමෙයි සංවර අසංවර කියලා මේ ලෝකයා විසින් පනවන සංවර අසංවර නෙමෙයි. ඒ අසංවර සංවර කමේදී නම් තියෙනවා මේ මොකද්ද දසන් පෙන්වano සිනා නොමසෙන් කියලා කියනවනේ නේද? ඒ කියන්නේ දත් පෙන්නලා හිනාරන්නත් එපා කියලා කියන එක අසංවරයි. දසන් නොපෙන්වා ඔරවන් කියලා කිව්වට කමන්නේ නැහැ. ඒ ඒ වගේ හැදුනට කවන්නේ අරග භාර පෙන්නල හිනාවීම තමයි හොඳ නැහැ. දසන් නොපෙන්වා ඔරවන් කියලා කිව්වට කමන්නේ නැහැ. ඒ නිසා අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ඔරවන් ඉන්න සමාජයක්. අපේ හාමුදුරුවරු ළඟට ගියාම අර ඔය ආචාර්ය බ්‍රහ්මවංශ හාමුදුරුව ළඟට එහෙම නම් ගියාම අර හිනා වෙන හාමුදුරුව කියලා කියන නිසා ඉතින් උන්වහන්සේ හරි හිනා වෙලා ඉන්න කෙනෙක්. උන්වහන්සේ හරි සන්තෝෂයෙන් සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්නවා. හැමදාම කවුරු ගියත් අර බූරුවගේ කතාව කියනවා. මොකද බූරුවගේ කතාව? බූරුවෙක් වලට වැටුණා, උගේ කොන්දට පස් දැම්මා. පස් දානකොට බූරුව ටික ටික ඔය උඩට ආවා. ඊට පස්සේ බූරුව උඩට පැනලා ගියා කියලා. ඒකේ ලොකු කතාවක් තියෙනවා. ඒකයි ඒ හැමදාම ඒක උන්වහන්සේ මතක් කරන්නේ. ඒ හොයත්තන්ගෙත් ලැබෙන අභියෝග තමයි ওই පස් දානවා කියලා කියන්නේ. ඒක නිකන් තේරෙන්නේ නිකන් තමන් හිරිහැරයකට ලක් කරනවා වගේ. දැන් හැමදාම නොතේරෙන බණ කියනකොට ඒව තුල තමන් වැහෙන්නේ නැතුව ඊට වඩා දෙයක් ඒ තුලින් හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකයි උඩට එනවා කියන්නේ ඒක. තේරුණානේ? උඩට එන්න ඕන. කෙනෙකුට ගලකින් පහර දුන්නත් ඔළුවක් තියෙන මනුස්සයා ඒ ගලෙන් බුදු පිළිමයක් හදලා හොඳ ගානකට විකුණනවා. නැත්තම් ගේ හදන්න අඩිතාලමට හරි එකතු කරගන්න. ඒක තමයි නුවණැති මනුස්සයෙකුගේ ස්වභාවය. අඥානයෝ තමයි එකින් තැවෙන්නේ. ඒ උන්වහන්සේලා බොහෝ සිනහ උසුවේ බොහෝ සන්තෝෂයෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. නමුත් අපේ සංස්කෘතිය තුළ සිනාසීම, සතුටෙන් සිටීම, දියුණු වීම, පිරිසුදුව සිටීම වගේ දේවල් සලකන්නේ ඔය තණ්හාවට, කෙලෙස් වලට අදාළ වෙන දේවල් හැටියට. අපි මිනිස්සු ඒකයි දැන් අපි මිනිස්සුන්ට ලස්සනට ඉන්න මල් වවන්න පිරිසුදුව ඉන්න කියලා කියන්න බෑ මොකද හේතුව මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල තහන තෝපි සදාකාලිකව ගඳ ගගා හිටපිය කවුද දන්නේ මේක හැදුවේ මේ සංස්කෘතිය බෞද්ධයෝ ඉන්නේ පුදුමයි ඉතින් ගඳ ගගා ඉන්නේ ඒක රට හැමතැනම ගඳ ගහන්නේ මොකද මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල හොඳ නැහැ ඒක තමයි අර අගමැතිතුමා අගමැති වෙච්චකම මල් පැල ටික ඉස්සෙල්ලම ඩෝසර් කරලා දැම්මා. ඇයි ඒ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල නේම හොඳ නැහැ කියලා කරලා ඩෝසර් කරලා දැම්මා. ඒ වගේ රටට නිසි දෙයක් ලැබිලා නැහැ. ඒකයි. නමුත් බුදුහාමුදුරුවන්ගේ යෝගී එහෙම සීලබ්බත පරාමාස දුන්නේ නැහැ. සීලබ්බත පරාමාස නැති නිසා උන්වහන්සේලා ලස්සන මල් උද්‍යානයක තේවරම් මහා විහාරයේ අනිසුත් ආරාමත් එහෙමයි ලස්සන තැන්වල හදන බොහොම ලස්සනට මනරම් උන්වහන්සේලා වැඩ හිටියා. මොකද මේ මනරම් භාවයේ තුලින්ම ජීවිතය අත්දැක්කා. සැනසීම හොයාගෙන ගියපු සතුට හොයාගෙන ගියපු පිරිසක්මයි නිවන් දැක්කේ. දුක හොයාගෙන ගියපු පිරිසක් නෙමෙයි සතුටම සැනසීමම හොයාගෙන ගියපු පිරිසක් නිවන් දකින්න. දැන් මේ ඔබ හොයන්නේ සැප. නිවන කියන්නේ මහා දුක්ඛ කන්දයක් වගේ දෙයක් හැටියට හම්බ වෙනවායි කියලා හිතන් හිටියොත් කවදාවත් ඔබට නිවන හොයාගන්න බෑ. නිවන කියලා ඔබට කවදාකාරී මුණ ගැහෙන්නේ මහා සැපක්. මොකද්ද සැප? පින්නතුනි මේ දැවෙන එක නැති වෙනවා. දෘෂ්ටි නිසානේ දැවෙන්නේ. දෘෂ්ටියක් නැත්තම් එයාට මේ ලෝකේ කිසි දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි. දෘෂ්ටියක් නැත්තම් එයාට පුළුවන් සුද්ධ පාරිසුද්ධ උපාසිකාවක් උපාසකයෙක් හැටියට සමාධියෙන් ඉන්නත් ඒකේ නැකිටලා මේව කිව්වට කමක් නැද්ද දන්නේ කොහොමද ඒක ෆීල් වෙන්නේ කියලා බලන්න මයිකල් ජැක්සන්ගේ සින්දුවකට නටන්න අකමැති නේද කට්ටි දාලා නටුකෝ දෘෂ්ටියක් නැති කෙනෙකුට පුළුවන් ඉතාම ශික්ෂාකාමී උපාසිකාවක් උපාසකයෙක් හැටියට භාවනාවේ දෙන්න ඒකෙන් නැගිටලා මයිකල් ජැක්සන්ගේ සින්දුවකට නටන්න බ්‍රේක් ඩාන්ස් එකක් දාලා ඇයි දෘෂ්ටියක් නැත්තම් ඉතින් මයිකල් ජැක්සන් ඇලර්ජි වෙන්න විදිහක් නැහැ. ඉතින් බුද්ධ ශාසනයේ එහෙම දෘෂ්ටි නැති නිසා තමයි ඒ කාලේ හිටපු මයිකල් ජැක්සන්ලත් ඇවිල්ලා මහාන වුණේ. මැජික් කාරය ඇවිල්ලා මහාන වුණා. අඟුලිමාලලා අම්බපාලලා ඇවිල්ලා මහාන වෙනවා. නොයෙකුත් නොයෙකුත් ඔය ඉන්න පිරිස් ඇවිල්ලා එහෙම මහාන වෙලා තියෙන්නේ ඒක නිසා. බුදුහාමුදුරුවන්ට එහෙම දෘෂ්ටි තිබ්බනම් එහෙම ඔය මිනිස්සු ගාව ගන්න එපා කියලා ඉවරලා අයින් කරලා දානවා. ලෝකය සලකපු විදිය මොන විදිය වුණත් බුදුහාමුදුරු කෙනෙක් හරියට බුදු කෙනෙක්ගේ ආකාරයටම කටයුතු කළා මතක තියාගන්න. මේ ලෝකේ වැඩිම නින්දා අපහාස ගැරහුම් ලබන්නේ සත්‍ය නෙවැරදි පුජ්‍යලයෝ. පෙස්සන් ගහන්නේ කැලෑපැත්තට ලියන්නේ හොඳ මිනිස්සු කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? හොඳට මතක තියාගන්න ඒ වගේ දේවල් කරන්නේ නරක මිනිස්සු. හොඳ කෙනෙක් වැරදි මිනිහටවත් පෙස්සන් ගහන්නේ කැලෑපැත්තට ගහන්නේ හොඳ මිනිහා. නරක මිනිහෙක්ම තමයි හොඳ මිනිහෙක්ව හොයලා ඒකාන්තයෙන් ඒ වගේ වැඩ කරන්නේ. දැන් ඔය අපි ඔය ටයිපින් එහෙම වැඩ කරන්න යන තැන්වලදී සමහරట్లాට එන ඔය පෙස්සංකාරය ඇවිල්ලා ද්වේෂයෙන් පෙස්සම් කියවනවා ටයිපින් කරනවා. ඒකෝ මම බලනවා මේ මිනිස්සයා දිහා, මේ මිනිස්සයා තමයි නරක. අර පෙස්සමට ලක් වෙන මිනිස්සයා නෙමෙයි, මේ පෙස්සම ගහන මිනිස්සයාගේ හිතේ මහා දූෂ්‍ය චින්තනයක් තියෙනවා, ඉරිසියාවක් තියෙනවා. කලින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් දැන් ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට ගහනු පෙස්සා. ඊට පස්සේ ඉතින් මං කිව්වා දැන් ඔබතුමත් කලින් හිටියනේ, ඉතින් ඒ කාලේ ඔබතුමත් ඔය වගේ වැරදි කළේ නැද්ද? ස්වාමීන් වහන්සේ හොරා කනවයි කියලා 10% කෑවට කමන්නේ නෑ. ඊට වැඩි කන එක තමයි මේ හරියන්නේ නැද්ද කිව්වා. අපි කෑවේ 10% කිව්වා, 10%. එයන් මෙයා දැන් 10%, 15%, 20%ක් කනවලු දැන් ඉන්නේ එක නේ. ඒ නිසා පෙස්සමක් ගහනවා. ඉතින් අර ඒ වගේ හරි අපූර්ව මිනිස්සු ඉන්නවා අපිට. හැමදාම අපි පින්නතුන්ට අපි කියලා දෙනවා නිවන දිශාවක නෑ, නිවනේ හැඩයක් නෑ, නිවන වර්ණයක් නෑ කියලා. ඊට පස්සේ මම ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි එහෙනම් මොන කෙහෙල් මලක්ද හොයන්නේ කියලා. හැඩයක් නැති එකක් හොයාගන්න බෑ නේ වෙයි. දිශාව උපවතින දෙයක් හොයාගන්න බෑ නේ. වර්ණයක් නැති දෙයක් හොයාගන්න බෑනේ. එහෙනම් මොකද්ද හොයන්නේ? මොකක්ද දෙන උත්තරේ? ඔබ ළඟම මේ මොහොතේම නිවන තියෙනවා. මේ මොහොතේ තියෙනවා. ඔබ මේ මොහොත අල්ලගන්න. මේ මොහොත කියන්නේ ඒ තරම් දෙයක්. මේ මොහොත කියන එක වචනේ කියලා වරනකොට මේ මොහොතේ කෝටි වාරයකින් පහුවෙලා. පුදුම ජීවිතයක් අපි ගත කරන්නේ. මේ තප්පරයකට අපේ ශෛල මිලියන ගාණක් මැරිලා උපදින ජීවිතයක් අපිට තියෙන්නේ. ඒ විදිහට මැරිලා උපදින මැරෙන ස්වභාවයෙන් යුක්ත ඒ ශෛලවල වෙනස තමයි අපිට අවුරුද්දෙන් අවුරුද්ද අපේ ශරීරය තුළින් හොඳට ප්‍රකටව දකින්න පුළුවන්. ඒක මනස කියන්නේ මේ පහන් දැල්ල වගේ සියුම් අංශු ප්‍රමාණයක් එකට ශක්ති දහනයක් සිද්ධ වෙනවා. ඇති වෙන තැනම නැති වෙනවා. ඇති වෙනව නැති වෙනව නෙමෙයි. ඇති වෙලා නැති වෙනවත් නෙමෙයි. ඇති වෙලා පැවතිලා නැති වෙනවත් නෙමෙයි. ඇති වන ෂණයෙම නැති වෙන දහම. ඔන්න ඕක අල්ලගන්න. කන්ද වෙන්නේ ඇති වන ෂණේම නැති වෙනවා. ඒ තරම් වේගය. දැන් පුළුවන්ද මේ කල්ලා? වේගය ඉක්මවා දකින්න පුළුවන් කෙනෙක් තමයි මේ දහම දකින්නේ. වේගයේ උපරිමයේ නිශ්චලයි කියලා දකින්න පුළුවන් කෙනෙකුට තමයි මේ ධර්මයේ දකින්නේ. ඇතිවන සැනේම නැති වෙනවා. හොඳයි, බල්බයක් පත්තු වෙලා පැවතිලා නිවුනොත් ඔබට දකින්න පුළුවන් එහෙම. පත්තු වීමයි නිවීමයි එකවර සිද්ධ වෙනවා නම් ඇහැට පෙනී දෙක. ඔබේ ඉන්ද්‍රියන් හයේ තියෙන මූඩකම යනකම් විදර්ශනාවේ යෙදෙන්න ඕන. විදර්ශනාවේ යෙදෙන තරමට අර හඳුන් කෑල්ලක් ඌරච්චි කරනකොට ටිකෙන් ටික හඳුන් කෑල්ල ගෙවෙනවා වගේ, සබන් කෑල්ලක් ගානකොට හැමතිස්සෙම සබන් කෑල්ල දියවෙනවා වගේ ඔබේ තුල තියෙන මේ ඉන්ද්‍රිය ශක්තිය සම්පූර්ණයෙන් දියව ගියපු දවසට තමයි අන්න මමත්වේ දුරුනා කියලා කියන්නේ. ඉන්ද්‍රිය ලෝකයයි මේ ලෝකයෙන් එහා තව ලෝකයක් නැත කියලා යමෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ මෝහය, ඒ මෝඩකම ඉවර වෙනකම් විදර්ශනා වේදෙන්නට සිද්ධ වෙනවා. ඔබේ අපාය, ඔබේ සසර, ඔබේ හිත ඇතුලේ හැදිලා තියෙනවා නම් හැදිලා තියෙන්නේ. ඔබම ඒකට පක්ෂපාතී වෙන්නේ නැතුව, ඒ දුකට එකතු වෙන්නේ නැතුව, ඒ දුක දුරු කිරීම සඳහා මෙරදරන්න. බලන්න ඔබේ හිත ඇතුලේ නිර්වාණ ධාතුව සැකසී තිබෙනවාද? අගනිට්ටා බ්‍රහ්ම ලෝකයේ සැකසී තිබෙනවාද? නේව සංඥා නා සංඥායතනෙ සැකසීලා තියෙනවාද? එහෙම නැත්නම් තුසිතේ නිම්මාන රතේ පරිනිම්මිත වසවර්තී කියන දිව්‍ය ලෝක හැදිලා තියෙනවාද? එහෙම නැත්නම් ඔය හිත ඇතුලේ මනුස්ස ලෝකය හැදිලා තියෙනවාද? ඔය හිත ඇතුලේ සුන්දර පෙරේතාත්ම එහෙම හැදිලා තියෙනවාද? සුන්දර යක්ෂාත්ම හැදිලා තියෙනවාද? සුන්දර සුනක ආත්ම හැදිලා තියෙනවද? තේරුණාද? එහෙම මේ ඉස්සරහා බැලුවාම මට ඒක පේනවා. මම ඉතින් කියන්නේ එක එකනාගේ හැදිලා තියෙන ස්වභාවය පේනවා. දැන් මම මේ රටේ එක්තරා ප්‍රදේශයක නගරාධිපති කෙනෙක් බලන්න ගියා, හම්බ වෙන්න ගියා. මට ගියාම මේ මිනිස්සය දිහා බැලුවාම පේනවා තඩි කබරේක් පේනවා. මේ යකාමලගමම ওই නගරේ සුපිරි කානෝල ඇවිදගෙන යන බලන්න ඕන කානෝල ඉන්නවනේ මේ මේ ලොකු කබරේ කවුද? ගොඩාක් වෙලාවට හිටමු නගර අධිපතිලා. ජරාව කාලා පුරුදු වෙලා දැන් අතාරින්නේ දැන් කානෝල. තේරලා නේද? බොහෝ වෙලාවට සමහර ගෙවල් වල ওই මුර කරන්න එන බල්ලෝ ලේසිනේ. මේ ගිය ආත්මවල ඈත ඉඩ කඩම් වල අයිතිකාරයෝ ටික තාමත් රත් මුර කරන්න කොහෙන් හරි එනවා. දුර්ලභ ලැබූ මනුස්ස ආත්ම භාවයේ নিরතුරුවම මෙනෙහි කරන්න පිනතුනේ. manussත් පටිලාභෝ දුර්ලභෝ. අනේ මම මිනිස්සෙක් කියලා ඉපදුනා හරි දුර්ලභයි කියලා. ධර්ම කරුණු දහස් ගානක් දැන ගැනීම නෙමෙයි වැදගත්. දන්න ධර්ම කරුණු දෙක තුන ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගැනීම. ඔබේ සිත වඩාගෙන වඩාගෙන යද්දි මෙනෙහි කරගෙන කරගෙන යද්දි වෙනතුනේ ඔබට අපූර්ව මොහතක අපූර්ව අන්දමින් මේ නොබැදීම කියන එක, නිරෝධය කියන එක, අකාලික කියන එක මුණ ගැහෙනවා. ඒක අසිරිමත් මුණ ගැහිමක්. ඒක හරියට අර මැණිකක් අහුවෙනවා වගේ වැඩක්. දැන් මැණිකක් අපි දැකලා හාරගෙන යනවාද? දැකලා හාරගෙන යන්නේ මෙතන මැණික් තියෙනවා කියන විශ්වාසයට හාරගෙන යනවා. මෙන්න එක පාට මැණිකක් අහුවෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ධර්මයේ මුල ගැහිණේ. කෙනෙකුට කියන්න බෑ අහවල් කෙනාට ධර්මයේ මුල ගැහින්නේ ධර්මයේ දකින්නේ. අහවල් වෙලාවේ කියලා කියන්න බෑ. කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. ඔබ ධර්මයට සිත් යොමුකොට ධර්මයේ මෙනෙහි කරමින් කටයුතු කරද්දී එක පාරටම නොසිතන වෙලාවක මතුවෙනවා. ඒසා නොතේරනවයි මහන්සි කියලා අත්හරින් නැතුව ධර්මයේ ස්වාගන යන්නයි තියෙන්නේ. ආර්ය ශ්‍රාන්ත මාර්ගයෙන් සිත පිරිසුදු කරගෙන යන්නයි තියෙන්නේ. හැම මොහොතකම දෘෂ්ටි පිරිසුදු කරගන්න බලන්න. ලොකුම දිට්ඨිය තමයි පිරිසුදු කළ යුත්තේ නම් සක්කාය දිට්ඨිය. ඔය අනිත් දිට්ඨිය එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. අරකේ ඇඳුමේ දෘෂ්ටිය, පැළඳුමේ දෘෂ්ටිය, ක්‍රියා පිළිවෙත් වල දෘෂ්ටි පොඩි පොඩි තියෙනවනේ. ඒව එච්චර ප්‍රශ්න නෙමෙයි පෙමතුනේ. ලොකුම දෘෂ්ටිය තමයි Tamanta සසර බාධක පිණිස පවතින බොහෝ පෞරැස්සෙන්නට හේතු වෙන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය දුකක් කියලා දකින්න පුරුදු වෙච්ච පිරිසකුත් ඉන්නවා. සක්කාය දිට්ඨිය දුකක් වශයෙන් නොදකින්න පිරිසකුත් ඉන්නවා. මමම වෙමි, මගේ ආත්මය වෙමි, මමම සිටිය යුතුයි මෙතන කියලා හිතන පිරිසක් ඉන්නවා. ඒ ඇත්තෝ වෙනතුනේ සසර ලොකු මුලාවකට පත් වෙලා සසර ලොකු මුලාවකට පත් වෙලා දුකට පත් වෙනවා. මමෙක් ඉන්නවද කියලා හැරිලා බලන්න පුළුතුනේ. සක්කාය දිට්ඨිය දුරු කරන්න තියෙන ක්‍රියාවලිය ඒක තමයි. මමෙක් ඉන්නවද? සොඛී ආත්මයයි කියා යමක් මෙතන පවතිනවද? ඒ විදිහට බලන්න. ඒකමයි සක්කාය දිට්ඨිය දුරු කරන්න තියෙන ක්‍රමය. ස්වකීය ආත්මයයි කියා දෙයක් පවතිනවද? නිරෝධ සංඥාවෙන්, විරාග සංඥාවෙන්, අකාලිකත්වයෙන් පිපදුනාට පස්සේ වෙනතුනේ මේ ශරීරය ඇතුලේ හුදෙක් මයින්හමක් උලං ගන්නවා විතරයි. මයින්හමක් උලං ගන්නවා කියන්නේ අර කම්මලේ මයින්හම කියලා කියන්නේ ගිනි පිඹන උලං ගන්නවා වගේ එකක් නෙමෙයි. තියෙන්නේ අපේ හදවතයි වෙනහලුත් එක්ක උදරයත් එක්ක ඕන්න ඔය මයිනම මේ හුලං ගැහිල්ල විතරයි දියෙන පිරුතුනේ අකාලිකත්වයෙන් උපදුනාන් පස්සේ නිරෝධ සංඥා විරාග සංඥා සබ්බ ලෝකේ අනිරත සංඥා සබ්බ සංකාරේ ස්වනිත සංඥා එතන වැඩ කරනවා මේ ඔක්කොම වචන බොරු ඒ වචන වලින් තියෙන අරුත විතරයි එතන වැඩ කරන්නේ වචන නැහැ ඒ ස්වභාවයට කියන්නේ පිළිතුරේ මෛත්‍රී විහරණය චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය ඒ මෛත්‍රී විහරණේ වඩන කෙනෙක් වෙන්න ආසේවිතා භාවිතා බහුලී කතා එවිට ඔබගේ මෛත්‍රී බලය මේ ශාලාව පුරාවටම මේ ගම් දනව් පුරාවටම රටක් ලෝකයක් පුරාවට මේ මෛත්‍රී විහරණේ ගුණ පැතිරෙනවා සිත ගැන අවබෝධයෙන් වාසය කරනවා. තවදුරටත් විග්‍රහ කරොත් ඇස කන නහසේ දිව ශරීරය මන ගැන අවබෝධයෙන් වාසය කරනවා. ඉන්ද්‍රියන් තුල හොයන්න දෙයක් නෑ කියලා තේරුම් ගත්තට පස්සේ ලෝකෝත්තරත්වයට සිත පිහිටුවා වාසය කරනවා. අකාලිකත්වයට සිත පිහිටුවා වාසය කරනවා. නිරෝධයට සිත පිහිටුවා වාසය කරනවා. අනිත්‍යයට සිත පිහිටුවා වාසය කරනවා. ඒකට කියනවා අනිත්‍ය සංඥා. මේක පුළුවන්කම තියෙන නම් පින්තුරේ ධර්ම අවබෝධය හොඳින් කරගත්ත කෙනෙකුට තමයි පහසුවෙන් මෙතන සිත පිහිටවන්න පුළුවන්. අනිත් අයටත් උත්සාහයක යෙදෙන්න පුළුවන්. හැබැයි හරියට පිහිටන්නේ නැති වෙන්න පුළුවන්. අනිත්‍ය සංඥාවෙන් පිපෙදිලා මේ ලෝකයේ දෙස බලන විට පේන පිනතුරි මේ මුළු ලෝකයේම තියෙන පනවා ගැනීමක් තුළ ඒ කියන්නේ ලෝකයේම තියෙන සම්මුති සත්‍යයක් ඒ පනවා ගැනීම යථාර්ථවාදී නෑ කියලා තේරෙනවා ඒ පනවා ගැනීම තුළ සත්‍යයක් නෑ කියලා තේරෙනවා සබ්බේ පුතංජනා උම්මත්තක සියලු බෝධුන් සත්වයෝ යම් පිස්සුවකින් උමතුවකින් මුලාවකින් පෙළෙන බව තේරෙනවා. ඒ ලෝක සත්වයා කෙරෙහි මහා දයානුකම්පාවක් පහළ වෙනවා. අනේ මේ සත්වයෝ මේ ලෝකේ කෙළවර මේ ලෝකේ විමුක්තිය කවදානම් ලබයිද කියලා කරුණාවක් පහළ වෙනවා. තරහක් පහළ වෙන්නේ ඒ පුහුදුන් සත්වයන්ගේ තියෙන මෝහය පිළිබඳව මෝඩකම පිළිබඳව කරුණාවක් පහළ වෙන්නේ. ධර්ම අවබෝධය කළ ඇත්තන් විසින් ඒ මෛත්‍රී සිත උපදවනකොට ඒ මෛත්‍රී සිතෙහි බලය ධර්ම අවබෝධය කර ගැනීම උදෙසා වෙහෙස වෙන අයටත් ලොකු බලයක් ශක්තියක් බවට පත්වෙනවා. ස්වාමීන් වහන්සේ මෙතන සිට මෛත්‍රී සිත උපදවනකොට චේතෝ විමුක්තික මෛත්‍රී සිත උපදවනකොට ඒ අභිමුඛව ධර්ම දේශනා ශ්‍රවණය කරන සියලු දෙනාගේම ඒ නිර්වාණ ශක්තිය උපදවා ගන්න මහ බලයක් බවට පත් වෙනවා. මේ මෛත්‍රී සිත උපදවන්න පුළුවන්කම තියෙන පිනතුනි කිසිම සිතකට වහල් නොවන කෙනෙකුට, කිසිම ක්ලේශයකට වහල් නොවන කෙනෙකුටයි මේ මෛත්‍රී සිත උපදවන්න පුළුවන්. ලෝභයට, ද්වේෂයට, මෝහයට කෙටියෙන් කියතෝ එතනින් හටගන්න කෙලෙස් කෝටි ගණන් තියෙනවා. ඒ කිසිම ක්ලේශයකට වහල් නොවන දාසෙක් නොවන කෙනෙක් මයි පිනතුනි මෛත්‍රී සිතෙහි ඵලනෙලා ගන්න, මෛත්‍රී සිත උපදවන්නේ. හිතට තරහ ආවට තරහවට වහල් වෙන්නේ, මුලාව ආවට මුලාවට වහල් වෙන්නේ, රාග සිත ආවට රාග සිතට වහල් වෙන්නේ, උද්දච්ච මාන ආවට ඉවට වහල් වෙන්නේ, භවතන්නා පැමිණියට ඉවට වහල් වෙන්නේ. තණ්හාවට දාස නොවු එකම පාරිශුද්ධ සිත නම් පිනතුනේ චේතෝ විමුක්තික මෛත්‍රී පමණයි. තණ්හාවට දාස නොවු එකම විහරණය පිනතුනේ චේතෝ විමුක්තික මෛත්‍රී විහරණය පමණයි. ලෝකය ගැන අවධාන යොමු නොකොට ලෝකයෙන් එතර පවතින ලෝක නිරෝධය ගැනම අරමුණු කොට අචින්තය වූ ධර්මයක් වඩන කෙනෙක් තමයි මේ චේතෝ විමුක්තික මෛත්‍රිය වඩන කෙනා, නිරෝධය වඩන කෙනා, සම්මා කියන ගුණය වඩන කෙනා. අවධානයේ ලෝකෝත්තරත්වයටයි. ලෞකික ලෝකයේ තියෙන කිසිම දෙයක් කඩලා බිඳලා වෙනස් කළා පිළිකුල් කළා කෑලි කෑලිකලට කඩලා පරමාණු වලට කඩලා නිග්‍රහ කරලා නිවන් හොයන්ට බෑ. නිවන පවතින්නේ සංස්කාර ලෝකේ නොවන නිසා. එබැවින් සංස්කාර ලෝකේ කඩන්න බෙදින්න වෙනස් කරන්න උවමනාවක් නෑ. සංස්කාර ලෝකේ ඔහේ පවතින විදි අපි දන්නවා. ඒ නිසා ඒකේ කෑලි කඩන්න දෙයක් නෑ. අපි ලෝකෝත්තර අවධානයකට යොමු වෙනවා. ලෝකෝත්තරත්වය කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ ඉක්මවූ අවස්ථාව. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටප්ප කියන අවස්ථාවන්ගෙන් දුරු වූ අවස්ථාව. ලෝකෝත්තරත්වය යනු අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයේ තොර වූ අවස්ථාව. ලෝකෝත්තර අවස්ථාව යනු අන්ධකාරයත් ආලෝකයත් අභිපවා ගිය අවස්ථාව. ලොකු වචන නැති වුණාට පින්නතුනේ අපිට උදාහරතර මානසික සහනයක් ධර්මයේ ප්‍රායෝගික කරන තැන නැද්ද තියෙනවා වෙන කිසිම තැනකින් ලබන්න බැරි ආර්ය ශ්‍රාවකේ තුලින් දකින්නට පුළුවන් ඒ ආධ්‍යාත්මික නිහඬ බව පතුරවා වාසය කරන ඊටාම සීල සම්පන්න ඊටාම ගුණ සම්පන්න ඒ උත්තරීතර ධර්මය වඩන පින්නතුන් මේ අවස්ථාවේ සිටිනවා අපි නොයෙකුත් හරක වැරදි මේක වැරදි අර සීලයයි මේ සීලයයි අර සූත්‍රයයි අර වැරද්දයි මේ වැරද්දයි ගැන කතා කර කර ඉන්නේ නැතුව අපි ධර්මයෙන් පිළිපදිනවා නේද ලෝකෙම තියෙන අය කරපු වැරදි ගැන කතා කර කර ඉන්නවට වැඩිය හොඳයි අපේ තියෙන දුර්වලකමක් තියෙනවා ඒක හදාගෙන අපි නිහඬ වෙන එකයි වැදගත් වෙන්නේ දැන් බුද්ධ කාලේ ඉන්න මිනිස්සු කරපු වැරදි ටික ඔක්කොම අපි ඉගෙන ගන්න ඕන. ඈ බුද්ධ කාලේ ආරයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා යාට මෙහෙම දේශනා කරා කියේ කිය එහෙම ඉගෙන ගන්න ඕනද අපි? එහෙම වුණොත් ඒ මුළු බුද්ධ කාලෙම ඉගෙන ගන්න වෙනවා අපිට. එහෙම ඉගෙන ගත්තා කියලාද වැඩක් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ විසඳගෙන අපි මෙහෙට වෙන්න ඕන. අන්න ඒ ධර්මයේ දේශනා කරන්න හැම කෙනාටම බෑ වෙනතුනේ ඒක අවබෝධයට ලක්탁 කෙනෙකුට පමණයි පුළුවන් ඉතින් ධර්මයේ බොහොම සරලයි නමුත් ඒක අවබෝධ කරගන්න බොහොම අසීරුයි ඒ නිසා ක්‍රමානුකූලව අපි වෙනතුන් දවසින් දවස ධර්මයේ තුල දෙව කරග කලමින් වාසය කරනවා කාලයක් මේ වැඩසටහන් වලට සහභාගී වෙච්ච උදවිය ඇත්තන්ගේ මනස තුලින් දකින්නවා අනේ මම අර ඉස්සර හිටපු කෙනා නෑ නෙවෙයිද කියලා අපද මනස තෙරපුවේ නැහැ මනස විදර්ශනාවට විවෘත කළ ඉස්සරහට ගත්තා ඒ ගැනීම තුළින් තමන්ගේ අඩුපාඩු තේරුම් ගත්තා අඩුපාඩු හදාගත්තා ජීවිතේ ලස්සන කරගත්තා මනසේ ආවේග හදාගත්තේ නැහැ මනසේ ආවේග එන්නෙන්න ඒව දුරු කරගත්තා පොඩි ළමයෙක් ගන්නට මනස මෘදු බවට කියන්නේ මෘදුයි හරි මෘදු මනසක් අනතිමානී බවට පත් කරගත්තා. ඒ ඇත්තන්ට ලොකු දෘෂ්ටි සංකල්ප නැලෙන ගැටෙන ස්වභාවල් නැහැ. අර ගෙවල් වල තිබුණු ප්‍රාථමික ගති දුරු වෙලා ගිහිල්ලා අර කුඩා ළමයෙක්ගේ තියෙන ඒ ශාන්ත භාවයට පත් වෙලා එතනින් ඔබ්බට ගිහිල්ලා මව් කුසේ වෝට බෑග් එක ඇතුලේ ඉන්න මට්ටමට හිත හදාගන්නවා. පොඩ්ඩක් යනකෝ ඇත්තම මේ ඔයගොල්ලෝ හිටියනේ වෝටර් බෑග් එකේ එතෙන්ටම යන්න ඔය අනිත් අය වෝටර් බෑග් දැකලා වැඩන්නේ තමන්ගේ වෝටර් බෑග් එක දකින්න තමන් එතෙන්ට යන්න ගිහිල්ලා බලන්න මොන තරම් චූන් එකේ ඉන්නවද කියලා එතන මොන තරම් සන්තෝෂෙන් ඉන්නවද කියලා බලන්න ළමයා මේ ලෝකේ තියෙන මේ කරච්චල් එකක්වත් තිබ්බද? එකක්වත් නැහැ. හරි ජොලියේ ඉන්නවා. ඇඟිල්ල කටේ ගහගෙන ඉන්නවද මන් දන්නේ. ඕම හරි ආසරර. තාම ඇස්සරියේ නැහැ. තාම කන් යෙමුවේ නැහැ. මේ හුස්ම ගන්න මැෂින් එක වතුර බෑග් එකක් ඇතුළේ ඉන්නවයි කියලා කිව්වහම නේද? හරි පුදුමයි නේද? හුස්ම ගත්තේ නැහැ නේද? හුස්ම ගත්ත ළඟ මීර වෙනවනේ. එළියට ආපු ගමන් තමයි හුස්ම ගත්ත පටන් ගත්තේ. එදා ඉඳලා තමයි වැරදුනේ ජීවිතේ. හුස්ම ගන්න නැතුව හිටියේ නම් හරි දෙකටම. අන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ මනස, අන්න ඉන්ද්‍රිය සංවරය. මේ උදාහරණයකට ගෙනල්ලා දෙන්න පුළුවන්. මේ අපිට බොහොම ළඟම උදාහරණයක් ඕක. අන්න ඒක ආර්ය සමාධිය. වෝටර් බෑග් එක ඇතුලේ ළමයා. අන්න ආර්ය සමාධිය පුරුදු කරනවා. එතකොට හාමුදුරනේ වෝටර් බෑග් එකේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක්ද? ඔව් රහතන් වහන්සේ කෙනෙක්. එහෙනම් ඉතින් හෝම මැරුණොත් රහත් වෙලා යයි. සංසාරගත ජීව ශක්තිය අරගෙන ඇවිල්ලා තියෙනවා තමයි. නමුත් අපිට උදාහරණයකට දක්වන්න පුළුවන් ඒ ජීව ශක්තිය, ඒ සක්කාය දිට්ඨිය කියන ශක්ති ධාරාව එළියට අරගෙන වඩන ස්වභාවයකට, දරුණු ස්වභාවයකට, රළු ස්වභාවයකට පත් කරගෙන නැතුව වාසය කරන අවස්ථාවක්. ඉතින් අපි මේකට උදාහරණ නැහැ. නිවන නිවනට උදාහරණ නැහැ පින්නතුනි. නමුත් ඉතින් අර ඒ වගේ අවස්ථාවල් අපි උපකල්පනය කරලා ගේනවා. තද නින්ද, ඈ අර බඩේ ඉන්න කාලය ආදී උදාහරණ ගේනවා. නැතු උදාහරණ නැහැ, නිවනට නැහැ. ඒව ගේනල්ල දෙන්න අමාරුයි. මොකද නිවන ඉන්ද්‍රිය විෂය නොවන දෙයක් නිසා. දැන් මේ මේ මේක දැනුත් මේ හොයන්නේ මේ ඉන්ද්‍රියන් වලින්නේ. ධාමන්ටපත් වෙච්ච කෙනා විතරයි දන්නේ ඉන්ද්‍රියන් නැති වැඩක් නැහැ, මේ ඉන්ද්‍රියන්ගෙන් තොරවයි මම මේක දැනගන්නේ කියලා. ඉතින් මේ ඉන්ද්‍රියන්ගෙන් තොරව දැනෙන ධාම ඉන්ද්‍රියන් වලට දැනෙන්න කියන්න බෑ. කෙසේ හෝ වෙන්නතුන්ට ඒක හේතු ගන්නන්න කරුණාකාරණා ස්වාමීන් වහන්සේලා ගෙනල්ලා දෙනවා. පින්තුන් වහන්සේලා කොහොම හරි අප්‍රමාදීව තමා තුළ තියෙන දෘෂ්ටිය පළවා හරිනකම්ම සද්ධර්මයේ බලය යොදලා එළවලා දාන්නයි තියෙන්නේ. මේ සද්ධර්මයේ පින්තුනි මමත්වයට තුවාලෙට ලුණු දානවා වගේ සරයි. තුවාලට ලුණු වැටුනාම කොහමද වැඩේ? පුදුම දැවිලා. ඒ වගේ තමයි මමත්වයට සද්ධර්මය හරි සැරයි. දැන් මෙතන මේ පින්නතුන්ට මේ සද්ධර්මය මිහිරි වෙලා තියෙනවා නම් තියෙන්නේ මමත්වයේ දුරු කරගන්න කැමති නිසා, එහෙම නැත්නම් මමත්වයේ දුරු කරපු නිසා. ඒ මමත්වයේ තියෙන කොටස්වලට සද්ධර්මයේ ලුණු දානවා වගේ සැර දැනෙනවා ඇති. මේ මමත්වයේ දුරු කරන යන ගමනේ පින්නතුනි මාළුවෙක් ගොඩට අදිනවා වගේ අකමැත්තක් තියෙනවා. කාද තමන්ගේ මමත්වයේ අකමැති සද්ධර්මයට. මමත්වයේ හැම විටම කියන්නේ ධර්මයෙන් ඔබ ඈත්යන් කියලා. නෑ 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 මම ධර්මයෙන් ඈත් වෙන්නේ නැහැ. මාරය මමත්වය, මම මෙච්චර කාලයක් ඔය මාරය පෝෂණය කළා, මමත්වය පෝෂණය කළා, ඒකෙන් මන් ලැබපු දෙයක් නැහැ, රැවටීමක් විතරයි. ඒ නිසා මන් සද්ධර්මයේ තේරුම් ගන්න ඕනෑරෙන්නට මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මන් සද්ධර්මය කරා යනවා කියලා යා උජුපටිපන්න වෙනවා. මමත්වයටමයි කැමති සිත. මහා ඥානයක් තිබුණොත් විතරයි මේ මමත්වේ හට ගන්නා වූ ලෝභ ද්වේෂ මෝහ පරදවන්නේ. හොඳට බලන්න හිත්වලින් වෑහෙන වෛරය, ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව තියෙනවද කියලා බලන්න. කෙලෙස් 1500 පොත බලබලා බලන්න මේව මගේ ළඟ තියෙනවද කියලා. මට මේව එකින් එක කියන්න බෑනේ මෙතන. ඉතින් අපි පොත්පත් වලින් ගොඩාක් ඉගෙන ගත්ත දේවල් සංක්ෂිප්ත කරලා අවබෝධය පිණිස කරන කතාවක් කරන්න මෙතන. දේශනය. බලන්න එකින් එක බලන්න මේ මේ මේව තියෙනවද කියලා මගේ ළඟ මේ වගේ කැතපුරුදු. රේණුකාණ චන්ද විමල නායක හඳුරන්නේ තියෙනවා කෙලෙස් 1500 කියන පොතක්. ඒ පොත අරගෙන එක එක බලන්න. එහෙමනම් අපි උදෑසන කාලයේ දේශනාව මෙතකින් අපි අවසන් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.